Opsinya dia dulu di mana dan taruh.
ප්‍රතිසන්දිය චුතිසිත. මැරිලා උපදින හැටි ගැන දැනගන්න ඕන. ප්‍රතිසන්දියයි චුතියයි ගැන මෙහෙමයි. ඒක ධර්මයේ සඳහන් වෙන ටික තමයි කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් Tamanට මැරිලා බලන්න වෙනවා කොහොමද ප්‍රතිසන්දිය ලැබෙන්නේ කියලා. නේද? ඔව්. ඉතින් අපි හිත ඕක තේරුම් ගන්න නම් මේ හිත හැදෙන හැටි ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. නැත්නම් නිකන් ඔය තර්ක ගොඩකට යන්නේ. හිත කියන එක තේරුම් ගන්න ඕන තනි දෙයක් නෙවෙයි. අපි දකින්න හදන හිත, සද්දයක් අහන්න හිත, එකකට එකක් වෙනස් සිද්දයක් නේද? ඈ ඒ මොහොතේ ඒ සිද්ධියට හිතක් හැදුනා. ඒක නිරුද්ධ වුණා. ඒ රූපයක් දැක්කා කියන්නේ රූපේ දකින්න හිත හැදුනා. ඒක නිරුද්ධයි. සද්දයක් ඇහුවා කියන්නේ සද්දයක් අහන්න හිතක් හැදුනා. ඒක නිරුද්ධයි. ඔය වගේ මේ ආයතන හයෙන් ඕන ක්‍රියාවකට හිතක් හැදෙනවා. ඒක නිරුද්ධ වෙනවා. ඒක පැහැදිලිද? ඒ හිත් එකකට වෙනස් වෙනවා. හරි? එතකොට මේවා වේගෙන් වීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. ආයතන හය වැඩ කරනවා. එහේ කන නාසය දිව ශරීරය මනස. ඔය හයම එකතරේ වැඩ කරනවද නැත්නම් එකතරේ වැඩ කරනවා වගේ පෙනුනට මම පැහැදිලි කරලා ඇති. එක හිතක් එක මොහොතක විතරයි. විඥාන දෙකක් එක මොහොතේ පහළ වෙන්න බෑ. තව විදිහට කිව්වොත්. චක්කු විඥානය තියෙනකොට සෝත විඥානය තියෙන්න බෑ. චක්කු විඥානය නිරුද්ධ වෙලාමයි සෝත විඥානය. හරි. දැන් අපි කාය විඥානයක් පහළ වෙන මොහොතේ අනිත් විඥාන වලට තියෙන්න බෑ. ඒ ටික නිරුද්ධයි. ඒ වෙලාවේ කාය විඥානය විතරයි. එක මොහොතක එක ක්ෂණයක තියෙන්නේ එක හිතක් විතරයි. ඒ ක්ෂණයට නමක් දෙනවා චිත්තක්ෂණය කියලා. ඒක අපිට හිතා ගන්නවත් බැරි තරම් කුඩා කාලයක්. ඈ? දැන් සත්තරයක් යනකොට චිත්තක්ෂණ කෝටියක් විතර ඇති වෙලා නැති කියලා. හිතා ගන්න පුළුවන්ද ඒක? ඔක්කොම එක සැරේ වෙනවා වගේ හිතෙන්නේ ඒකයි. චර වේගවත් මේ හිත. ඒ වුණාට හිත කියන එක හිතක් ඇති වෙනකොට තව හිතක් ඇති වෙන්න බෑ. එක චිත්තක්ෂණයක එක හිතක් විතරමයි. එක විඥානයක් පහළ වෙනකොට තව විඥානයකට මේ මොහොතේම පහළ වෙන්න බෑ. අර විඥානේ නිරුද්ධ වුණාට පස්සෙමයි තව විඥානයක් පහළ වෙන්නේ. මොකද චිත්ත නියාම ධර්මයක්. මේ හිත සම්බන්ධ ධර්මතාවය. හරි? එතකොට මේ අපි හිත කියලා කිව්වට මේ හිත ගොඩක්. නේද? ඒ මොහොතේ තීලා නැති වෙන හිත ගොඩකට තමයි මේ හිතක් කියලා සාමාන්‍ය කියන්නේ. ඒ වුණාට ඒක තේරුම් ගන්න ඕන මේ ඇති වෙලා නැති වෙන හිත ගොඩක් ඇති වෙනවා නැති වෙනවා. ඒක හරියට අපි දැන් ෆිල්ම් එකක ඔයගොල්ලෝ දැකලා ඇති අර පටියක් තියෙනවා නේද? ඒ පටියක් අරන් බැලුවහම රූප රාමු ගොඩක් තියනා නේද එකකට එකක් වෙන. අන්න ඒ එක රූප රාමුවක් එක හිතක් කියලා හිතන්න. දැන් ඒ ඒකේ ඊළඟ රූප රාමුවයි සම්බන්ධයක් නැහැ. ඒක වෙනම රූපයක්. ඊළඟ හිත වෙනම රූපයක්. ඊළඟ හිත වෙනම රූපයක්. ඒ වගේ එක එක හිත අර ෆිල්ම් එකේ ඒ රූප රාමු වගේ තමයි. ඒ වුණාට අපි දැන් ෆිල්ම් එකක් චිත්‍රපටියක් බලනකොට පේනවද රූපෙන් රූපේ පණිනවද එකින් එක? නෑ. රූප රාමු වෙන වෙනම පේන්නේ නෑ. තනි එකක් විදියට ගලා යෑමක්. නේද? ඔන්න ඔය දේ තමයි මේ හිත ගැනත් අපට වෙලා තියෙන්නේ. හිතේ වේගය වැඩි හින්දා අපිට මේවා වෙන වෙනම පේන්නේ නැහැ වෙන වෙන සිද්ධි ගොඩක් වගේ. මේක තනි හිතක් හිතනවා කියලා තමයි තේරෙන්නේ. එහෙම වුණාට ඒ මොහොතේ හටගන්න හිත. එකක් නිරුද්ධ වෙලා තව එකක් හටගන්න. එකක් නිරුද්ධ වෙලා තව එකක් හටගන්න. දැන් ඕක අපි ඉපදුන මොහොතේ ඉඳන් මැරෙනකම්ම නොකඩවා සිද්ධ වෙනවා. හතරක් නැතුවම හිත ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. හිතක් ඇති වෙන්න හේතු තියනවා නම් හිතක් හැදෙනවා. හරි. ඊළඟ හිත ඇති වෙන්න හේතු තියනවා නම් ඒක ඇති වෙනවා. හේතු නැත්නම් ඇති වෙන්නේ නැහැ. අපිට ඉපදිලා මැරෙනකම්ම ඊළඟ හිත ඇති වෙන්න හේතු තියෙනවා. ඒ නිසා හිත ඇති වෙන්නේ. හරි. ඒ ඔය ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. අපිට නිඳ ගියක් ඒ නින්දෙදිත් ඇති වෙන හිත් යාතියක් තියෙනවා. හැබැයි ඒවයින් අපිව දැනුවත් කරන්නේ නැහැ. ඈ දැනුවත් කරන්නේ. එතකොට මේ හිත් නොකඩවා පවත්වගෙන යන හිත් වර්ගයක් හැදෙනවා. ඒවට කියනවා භවාංග සිත් කියලා. මේ භවය නොකඩවා පවත්වගෙන යන හිත් හැදීමක් තියෙනවා. ඒවට කියනවා භවාංග හිත් කියලා. හරි. ඒ භවංග සිතට අරමුණු වෙන්නේ අපිට ප්‍රතිසන්දිය දීපු එක. හරි උපදිනකොට කර්මයක් හරි මොකක් හරි සිහියට ආවනේ. ඒක අනුවනේ දැන් මනුස්ස ජීවිතයක් ලැබුණේ. අන්න ඒකම තමයි ওই නින්දදී. දැන් නින්දදී කියන්නේ ආයතන වැඩ කරන්නේ නැති වෙලාව. නේද? ඇහැ කන නාසය දිව ශරීරය මනස වැඩ කරන්නේ නැහැ නින්දදී. ඒ වයින් බාහිර අරමුණු ගන්න බෑ. හිත කිව්වට දැන් අපි නිකන් හිත හිතා ඉන්නව නෙවෙයි. දැන් අපි දැන් නිකන් හිතනකොට දන්නවනේ මොනවද හිතන්නේ කියලා. හින්ද ගියාම එහෙම දන්නේ නැහැ. නේද? ඔව්. ඔය යන තැන නෙමෙයි මේ කිව්වේ. තාම මේ අපි හින්ද ගියාම. එතෙන්ට එන්නම් අපි නිින්ද ගියාම වෙන්නේ ඇහැ වැඩ කරන්නේ. නිින්ද ගියාම මොකද වෙන්නේ? ඇහැට පේනවද රූප? නැහැ. කනට සද්ද ඇහෙනවද? නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙනවද? නැහැ. දිවට රස දැනෙනවද? නැහැ. තද නිින්ද ඉති ඈ. කයට ස්පර්ශ දැනෙනවද? නැහැ. හිතෙන් හිතන ඒවා දන්නවද? නැහැ. නේද? අපිට හිත කරන්නේ මොකද්ද කියලා හිතන්න පුළුවන්ද තද නිින්දේදී? බැ. නේද? ඒකට තදනින්දෙදි මේ ආයතන වලින් අරමුණු අරන් හිත හැදීමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? හිත නැවතිලාද? හිත නැවතුනොත් මැරෙන්නේ නැපයි එහෙම වෙන්නේ නැහැ. නේද? ඒකට හිත පවත්වගෙන යන්න ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා මේ භවය පවත්වගෙන යන්න හිත් වර්ගයක් හැදෙනවා. ඒකට කියනවා භවාංග. භවයට අංගයක් විදිහට. භවාංග කියලා නමක් දෙන්න. ඒ හැදෙන හිත් මොනවද කියලා දන්නේ නැහැ. ඒක දැනගන්න බෑ නිදිනේ. නේද? භවංග හිත්වල හැදෙන්නේ මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ වුණාට ඒක ධර්මයේ පැහැදිලි කරනවා. එතෙන්දී හිත් හැදෙන්න අරමුණු වෙන්නේ අපිට දැන් මිනිස් භවයක් නම් අපි ඉන්නේ මිනිස් භවයේ හදලා දෙන්න අරමුණු වුණ එකමයි. මොකද මිනිස් භවයේ පවත්ව ගන්න එපේ. නේද? නිදාගෙන නැගිටිනකොට සතෙක් වෙලා නැගිටින්න බෑනේ. ඒ හිඳ අර ප්‍රතිසන්දිය දීපු ඒ කර්මෙමයි සිහියට එන්නේ. අරමුණු වුණේ එකමයි. එතකොට ඒ කාරමුණු වෙලා හැදෙන හිත් වලට කියනවා භවංග හිත් කියලා. ඒ භවංග හිත් අපිට දැනුවත් වීමක් නැහැ. මේ හිත පවත්වාගෙන යන්න උදව් වෙනවා විතරයි. නොකඩවා කැඩෙන්නේ නැතුව ආයේ මිනිස්සෙක් විදිහට නැගිටින්නම පුළුවන් වෙන්න අන්න පවත්වාගෙන යනවා භවංග හිත. ඒකෙන් කර්ම සිද්ධ වීමක් නැහැ. එහෙනම් බය වෙන්න එපා. යාළු භවංගෙදි කර්ම සිද්ධ වෙන්නේ නැහැ. හරි? ඒක මේ හිත නොකඩවා පවත්වගෙන යෑමක් විතරයි එතන වෙන්නේ. ඒ හින්දා හීන පෙනීම නෙවෙයි මේ තද නින්දෙදි. මොකද හීන පේනකොට සමහර වෙලාවට පොඩ්ඩක් දැනුවත් වීමකුත් තියෙනවා. ඒ හින්දා නැගිට්ටහම මතක් කරගන්න පුළුවන්. නේද? එතකොට පොඩ්ඩක් මේ සමහර විට හීනෙ දකින්නකොට සද්ද ඇහෙන්නත් පුළුවන්කමක් තියෙනවා නේද? අපි දන්නේ නැති වුණා. ඒ හිත එතකොට තදනින්ද නෙමෙයි. එතකොට භවාංගෙම නෙවෙයි. භවාංග කියන්නේ තදනින්දේ. හරි? බෑ භවාංගෙ දිහේ මොනව මතක් කරන්නේ? භවාංගෙ තියෙන්නේ ඒ තමයි මං කිව්වේ අර ප්‍රතිසන්දිය දීපු එක තමයි එතෙන්දි තියෙන්නේ. ඒක ඒකට අදාළ හිත එහෙමම ඇදි ඇදි නැති වෙවි යන. හරි? ඒක මතක් කරගන්න බෑ. නින්දදී, තද නින්දදී මොකද කළේ කියලා මතක් කරගන්න බෑ. ඇයි? දැනුවත් වීමක් නැහැ. මොකක් කළත් බෑ. භවාංගය කියන්නේ ඒකෙදි භවාංගය කියන්නේ අරමුණු ගන්න නැති වෙලාව. ආයතන වලින් අරමුණු ගන්න නැහැ. ආයතන වලින් අරමුණු ගන්න නැත්නම් දැනුවත් වෙන්න දෙයක් නැහැ. හරි? මේ හිතේ පැවැත්මට හිත් සකස් වීමක් තියෙනවා. ඒකට භවංග කියලා නමක් දෙනවා. එතනින් එහාට ඒක වැඩක් නැහැ. මොකද ඒකෙන් කර්ම සකස් වෙන්නේ නැහැ. තමන් සසරේ ගෙනියන්නේ නැහැ. හරි? විපාක දෙන කර්ම සිදු වෙන්නේ නැහැ තදනින්දේ. හරි? සීන දකින්න කොටත් විපාක දෙන කර්ම සිදු වෙන්නේ නැහැ. ඒව බලවත් නැහැ. ඒ හින්දා ඒ ගැනත් බය වෙන්න ඕනේ. හරි හීනෙන් මම මේ පව කළා කියලා දුක් වෙන්න එපා. ඒකට ප්‍රතිසන්දියක් දෙන්නේ නැහැ. පැහැදිලිද? අපි අවදියෙන්, අවදියෙන් කියන්නේ මේ හිත වැඩ කරනකොට දැන් නිකන් ඇස් පියාගෙන ඉඳන් හිත හිතා හිටිය ඉන්න එක නෙමෙයි මේ කියන්නේ ඈ. නින්දේ. කර්වසකක් පිළිවන්නේ. හරි. මේ කියාගෙන ආවේ මේ හිත වැඩ කරන හැටි. එතකොට හිත වැඩ කරන හැටි පේනවද? දැන් නින්දේදී කතාව වැඩක් නැහැ. මම ඒක නිකන් කිව්වේ. අපිට වැදගත් වෙන්නේ අවදි වෙලා ඉන්න. එතකොට හැම මොහොතකම අපේ ආයතනයක් වැඩ කරනවා. නේද? ආයතන හයයි. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා හයක් තියෙනවානේ. ඔය හැම මොකක් හරි වැඩ කරනවා හැම මොහොතකම. වැඩ නොකරන වෙලාවක් නැහැ. සදනින්ද නෙවෙයි නම්.
අඩනින්ද ඒක.
ඔව් නින්දට වඩා මේ ඇහැරලා ඉන්න වෙලාවල් බලන්නකො. ඒ වෙලාවේ තමයි කර්ම කරන්නේ.
සාමාන්‍යයෙන් සමාලන්න මේ නින්දෙන් නැගිට්ටන් පස්සේ අපිට ඒ දිග දැක්ක දේවල් කියන්න පුළුවන්කම
තියෙනවා. ඒ හීනේ මතක් කරගන්න පුළුවන්.
හරිනේ මතක් කරගන්න. ඔව්.
මොකද හීනේ වෙනකොට සිහිය ටිකක් තියෙනවා. ඒක තද නින්දෙ නෙවෙයි.
ආ ආ ආ.
ඒ වුණාට ඒවා බලවත් කර්ම වෙන්නේ නැහැ. අපේ අර චේතනා ඇතුව කරන ලොකු කර්ම වෙන්නේ නැහැ. විපාක දෙන කර්ම නෙවෙයි හීන. එතකොට අපිට විපාක දෙන කර්ම තියෙන්නේ සිහිය තියෙද්දි.
සිහිය තියෙන වෙලාවට.
ඔව්. සිහිය තියෙද්දි කියන්නේ ආයතන හය වැඩ කරන. හය කිව්වහම කීපයක් වෙන්නත් පුළුවන්. හරි? හය හරි කීපයක් හරි මනස විතරක් වැඩ කරන දැන් ඇස් තියාගෙන හිත හිතා ඉන්න පුළුවන්. ඒක මනස වැඩ කරන. චක්කායතනෙ වැඩ කරන්නේ නැහැ. ඇහැ තියාගෙන ඉන්නේ. නේද? ඇහෙන් රූප ගන්න විදිහක් නැහැ ඇහැ තියාගෙන. අනිත් ආයතන වැඩ කරන්න පුළුවන්. පියාගෙන හිටියට දැන් භාවනා කරද්දි පේනවා නේද? මේ ශබ්ද ඇහෙනවා. භාවනා කරද්දි ශබ්ද ඇහෙනවා නේද? පියාගෙන හිටියට. ඒකට මේ සෝත ආයතනය වැඩ කරන්න පුළුවන්. ගඳක් සුවඳක් આવුවොත් ඕකක් දැනෙනවා.
ඒකක් දැනෙනවා
නේද? ඒකට ගහන ආයතනය වැඩ කරන්න පුළුවන්. නේද?
ඔව්.
සසක් සමහර විට දැනෙන්න පුළුවන් කටේ මොනව හරි තියෙනවා. ඈ? එහෙම නැත්නම් ස්පර්ශ එහෙම මෙහෙම රිදෙනවා එහෙම දැනෙනවනේ
ශාරීරික වේදනාව.
ඒ කාය ආයතනෙත් වැඩ කරනවා. හිත වැඩ කරනවා නම් හොඳට අත්දකින්න පුළුවන්. ඒ හින්දා තමයි හිත එකඟ වෙන්නේ. හරව මේවා මතක් කරගන්න. ඒකට මන ආයතනෙත් වැඩ. ආයතනයක් වැඩ කරනවා කියන්නේ හිතක් හැදෙනවා කියන්නේ. හරි? ඒකට මේ හිත හැදෙන එක නොකඩවා වෙනවා. හිත ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා හැම දෙයකටම අරමුණක් ගන්නවා නැත්නම් අපි මොනවා හරි දැනගන්නවා කියන්නේම හිතක් හැදෙනවා මොනවා හරි දැනව ගන්නවා කියන්නේම හිතක් හැදෙනවා නේද? ඔව් මොනවා හරි දැනගත්තා කියන්නේම හිතක් හැදිල. ඒකට අපි මේ මනුස්ස ජීවිතයේ ඔහම දිගටම ඉපදුන දවසේ ඉඳන් මැරෙන මොහොත වෙනකම්ම හිත හැදෙනව නැති වෙනවා. හිත හැදෙනව නැති වෙනවා. නේද? ඒකට ඔහම ගිහින් ගිහින් අන්තිම හිතක් ඇතිනේ. මැරෙන්න කලින් අන්තිමට තියෙන හිත. ඒකට නමක් දෙනවා චුතිසිත. මේ ජීවිතයේ අන්තිම හිතට නමක් වෙනවා චුතිසිත. ඊළඟට අලුත් තැනක උපදින්න හිතක් හැදෙනවානේ. පළවෙනි හිත. අපි මනුස්ස ජීවිතේ මේ ජීවිතේ පටන් ගන්න මව් කුසේ හැදුන පළවෙනි හිතක් තියෙනවා. නේද? ඒකට කියනවා ප්‍රතිසන්දි. මේ ජීවිතේ අන්තිම හිතට කියනවා චුතිසිත කියලා. පටන්ගත්තු හිතට කියනවා ප්‍රතිසන්දි.
ආ ප්‍රතිසන්දි. හරි.
දැන් ඊළඟ ජීවිතයක් පටන් ගන්නෙත් ප්‍රතිසන්දි. ඒක කොහේ ඇති වෙයිද දන්නේ නේද? ඇති වෙන තැන ප්‍රතිසන්දි සිත. පළවෙනි හිතට කියනවා ඒ ජීවිතේ පළවෙනි හිතට කියනවා ප්‍රතිසන්දි සිත කියලා. ඒකට ඒ ප්‍රතිසන්දිය දෙන්නේ දැන් අපේ මේ ඊළඟ හිත හැදෙනවා වගේ ඊළඟ හිත හැදෙන්න හේතු ටිකක් ඕන වෙනවනේ. හිතක් හැදෙන්න අනිවාර්යෙන් අරමුණු වෙන්න ඕන මනසට මොනවද? ධම්ම. මනසට ධම්ම අරමුණු වෙලා තමයි හිතක් හැදෙන්නේ. පහළ වෙනවා. දැන් ප්‍රතිසන්දිය හැදෙද්දි හිතක් හැදෙන්න අවශ්‍ය ආධාර වෙන දේවල් වලට මොනවද කියන්නේ? මම වචන දෙකක් කියලා තියෙනවා.
කර්ම.
උපකාර වෙන දේවල්.
සංගාය.
මොනවාද වචන පාලියෙන් කියන්නේ? උපකාර වෙන්නේ මොකක් හරි දෙයක්
වෙන්නේ?
ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය. ඒක තමයි උපකාර වෙන ධර්ම ටික. හේතු ප්‍රත්‍ය තියෙන්න ඕන ඵලයක් ඇති. ඒකට හිතක් හැදෙන්න නම් හේතු ප්‍රත්‍ය ටිකක් තියෙන්න ඕන. හරි. ඒ කියන්නේ ආධාර වෙන දෙයක් තියෙන්න ඕන දෙයක් එකක් නෙමෙයි ඒවා ගොඩක් තියෙනවා. දැන් මොකක් හරි දෙයක් වෙන්න උදව් වෙන කාරණා ගොඩක් තියෙනවා. ඒ වයින් අපිට වැදගත් වෙන ටික විතරයි අපි කතා කරන්නේ. ඒකෙන් කියන්නේ තව කරුණු නැහැ කියලා. අපිට වැදගත් වෙන හේතු ටිකනේ අපි කතා කරන්නේ. නේද? දැන් එහෙන් දකිද්දි ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණය කියලා කියනවා. ඒ වුණාට ඔතන තව උපකාර වෙන දේවල් තියෙනවා. අපි ඒව ගැන කතා කරන්නේ ඒවා ඉච්චර වැදගත් නැති. ඒවට කියනවා ප්‍රත්‍ය ධර්ම කියලා. වැදගත් වෙන ඒවට කියනවා හේතු. හරි? ඒ ප්‍රත්‍ය වලින් මේ මොහොතේ අපිට වැදගත් වෙන දේට අපි හේතුව කියලා කියනවා. මේ හේතුව හින්දා තමයි මේක උනේ. දැන් මට තරහ ගියේ අරයා බැන්න හින්දා කියනවනේ. අපි හේතුව කරගන්නවා එයා බැන්න. නේද? තව ටිකක් දකින කෙනෙක් ඒක නෙමෙයි එයාගේ හේතුව. නෑ නෑ එයා බැන්න එක නෙමෙයි. එයා බැන්නට මේ මගේ හිතේ තියෙන වැරද්දක් හින්දානේ මට තරහ ගි. ඔන්න තව හේතුවක් එයාට පේනවා. ඒ තමන්ගේ ප්‍රඥා මට්ටම එහෙම නැත්නම් ඒ වෙලාවේ ගන්න කාරණේ අනුව හේතුව වෙනස්. ඒ මුල් තැන දෙන්නේ හේතුවට. හැබැයි හේතුව කියලා ගන්න අර ප්‍රත්‍ය වෙන ආධාර වෙන කරුණු වලින් එකක් තමයි හේතුව කරගන්නේ. මේ ප්‍රත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සූවිසි ප්‍රත්‍ය කියලා. ප්‍රත්‍ය ප්‍රදාන ඒවා 24ක්. ඔව් 24ක්. ඒවා මම කියන්න යන්නේ මොකද ඒවා ටිකක් තේරුම් ගන්න අමාරුයි. එකක් දෙකක් තමයි හේතු ප්‍රත්‍ය. හේතුව එක ප්‍රත්‍ය. ඊළඟට ආරම්මණ ප්‍රත්‍ය. ආරම්මණ හින්දා ඒ හේතුවක් වෙනවා. අධිපති ප්‍රත්‍ය. ආසේවන පච්චය. ඔය වගේ තියෙනවා. ඒවා ඕවා ටික ගොඩ ගහගන්න එපා. සුරේජාත, සහජාත, අඤ්ඤමඤ්ඤ ඔය විදිහට තියෙනවා. ආසේවන. ඊවා. දන්න අයට උරනම් නිකන් මතක් කරගන්න කිව්වේ. ඒවට කියනවා සූවිසි ප්‍රත්‍ය. හරි? ඒ ඔය 24ම දැනගන්න ඕනේ. එහෙනම් ඉතින් ඒව ගැන කරදර වෙන්නත් එපා. අවශ්‍ය කෙනෙක් මං කියා දෙන්නම් අවශ්‍ය නම්. දැන් දැනගන්න ඕන හිතක් හැදෙන්න උපකාර වෙන ධර්මතා තියෙනවා. එතකොට මේ උපකාර වෙන ධර්ම ටික යෙදුනොත් හේතු යෙදුනත් තමයි ඵලය හැදෙන්නේ. හේතු නොයෙදුනත් ඵලය හැදෙන්නේ නැහැ. නේද? හේතු නැත්නම් ඵලය ඇති වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍ය යෙදුනත් ඵලය ඇති. හරි? එතකොට මේ හිතක් හැදෙන්න නෑ අපිට දැන් ඇහැට ඇහෙන් දකින්න නම් ඇහැ ප්‍රධාන වෙනවනේ. ඇහැක් නැතුව දකින්න බෑ නේද? සද්දයක් අහන්න නම් කන ප්‍රධාන. කනක් නැතුව සද්දයක් අහන්න බෑ නේද? දැන් ගඳ සුවඳක් ගැන දැනගන්න නම් නාසය තියෙන්න ඕන. නාසය ප්‍රධාන. ඒ වගේ හිතක් හැදෙන්න නම් අවශ්‍යම කරුණක් තියෙනවා. ඒකට රූප ජාතියක්. දැන් දකින්න ඇහැ අහන්න කන වගේ හිතක් හැදෙන්න ඇසුරු කරගන්න ඕන තැනක් තියෙනවා රූපයක්. ඒකට කියනවා වස්තු රූපය කියලා. වස්තු වස්තු රූපය. හිත හැදෙන්න අවශ්‍ය වස්තු.
ආරම්භන කියන්නේ?
ආරම්භන කියන්නේ අරමුණු කරන දේ. මෑ එහෙන් දකින්නකොට පේන අරමුණු වෙන දෙයක් තියෙනවා රූපේ. කනට නම් අරමුණු වෙන්නේ ශබ්දේ. ආරම්භණය වෙන්නේ ශබ්දා.
ශබ්දේ හරි.
නාසයට නම් ගාන ආරම්භණය. ඒ වුණාට මේ හිත හැදෙන්න අවශ්‍ය දේ තමයි වස්තු රූප. වස්තු රූප ඇසුරු කරගෙන තමයි හිත හටගන්නේ. හරි? වස්තු රූප ඇසුරු කරගෙන තමයි හිත හැදෙන්නේ. හිත හැදෙන්නේ විශේෂයෙන් දැන් මනුෂ්‍ය ජීවිතය ගැන තමයි අපි කතා කරන්නේ. මනුෂ්‍ය ප්‍රතිසන්දියකදී අනිවාර්යෙන් වස්තු රූපය කියන එක තියෙනවා. එහෙම නැත්නම් සිතක් ඇති වෙන්න බෑ. එතකොට මූලික ප්‍රතිසන්දියේදී රූප ජාතියක් හැදෙනවා වස්තු රූප කියලා. හරි? දැන් රූපය කියපු ගමන් මං උදේ කිව්වා ධාතු මනසිකාරය කරත්ටි. මොනවාද ප්‍රකට වෙන්නේ රූපය කියපු ගමන්? අටවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. කීයක් කිව්වද? අටයි. ජාති අටක් තියෙනවා. ඒ අතෙන් වස්තු කියලා જાතියකුත් දැන් තියෙනවානේ. එතකොට 9යි. නේද? ඊළඟට ඕක ජීවයක් තියෙන්නත් එපා හිතක් හැදෙන්නේ. ජීවිතයි. ජීවයකුත් තියෙන. එතකොට කීයද? 10යි. 10යි. ආයි කියන්න බලන්න. 10. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ජීවිත වස්තු කියන 10 ඕක ඒ 10ම ප්‍රකට වෙනවා වස්තු රූපය කියන කොට. හරි? 10ම පේනවා කියන එක නෙමෙයි. ඒ 10ෙන් සමහර ඒවා ප්‍රකට වෙන්න පුළුවන්. ඒ 10ම අඩංගුයි අදාළයි ඒක. හරි? එතකොට ඒ රූප කලාපය කියන එකේ ජාති 10ක් අපිට වෙන් කරන්න පුළුවන්. ඒකට 10ක මිටියක් වගේ හරියට. ඕක පේන්නේ නැහැ. ඕක නුවණින් දැනගන්නවා. අද ධර්මයෙන් දැනගන්නවා මිසක් ඇහෙන් දකින්න බෑ. ඇහැට පේන්නේ නැති තරම් සියුම් රූපයක් ඔය. හරි? ඕකට උපමාවක් දෙනවා. මේ මුලම රූපේ ඔය මන් එකක් නේ කිව්වේ. ඔය වගේ ජාති 3ක් තියෙනවා මෙතන. අවට දැන් 10ක් තියෙනවානේ. ඒ හින්දා දශකයක් තියෙනවා. ඒක වස්තු දශකය තමයි ඔය කිව්වේ. වස්තු දශකයේ තියෙන්නම ඕන පිට හැදෙනවා. හරි? ඒ කියන්නේ වස්තු රූප තිබුණත් විතරයි හිත හැදෙන්නේ. වස්තු රූපය ඇතුළු කරගෙන තමයි හිත
හැදෙන්නේ.
වස්තු රූපේ තියෙන්නේ කඩේ වස්තු. ඒ කියන්නේ නමක් ඒක. මේක මොකද්ද කියලා තමයි මම විස්තර කළේ. හිතක් හැදෙන්න පුළුවන් අවශ්‍ය සාවේ තමයි වස්තු රූපය කියන්නේ. හරි? ඒ වස්තු රූපය කියන එක ඕනනම් අර වගේ 10කට කඩලා පෙන්වන්න පුළුවන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිත, වස්තු. හරි? එතකොට තව රූප જાතියක් තියෙනවා. ඒකත් ප්‍රතිසන්දිය එක්කම හටගන්නවා. කාය. කාය රූපයෙන් ඕගොල්ලෝ දන්නවා කාය විඥානේ හට ගන්න පුළුවන් නේද? කාය රූප කියන එක කාය කාය ආයතන කියන්නේ. අන්නේ ඒ හැකියාව තියෙන රූපෙකුත් හට ගන්නවා. ඒකට කියනවා කාය දසකය කියලා. ඒ දසකය කියන්නේ ඒකෙත් තියෙන රූපයක් කියපු ගමන් අපි දන්නවා පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී. ඊළඟට ජීවයක් තියෙන හින්දා ජීවිත කාය රූපය හින්දා කාය රූපේ ඒ 10 ඒකට කියනවා කාය රූප කියලා. කාය රූප හට ගන්න. තව එකක් තියෙනවා භාව රූප කියලා. ජාතිය. ඔව්. ත්‍රි පුරුෂ ගතියක් දෙන්නේ ඔය භාව කියන ජාතිය. ඒ භාව කියන එකේ තියෙනවා එතකොට ආයි 10 වෙන් කරන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත භාව. එතකොට ඔන්න පොඩි මේ කියන්නේ ඇහැටවත් පේන්නේ නැති පොඩි දෙයක් ගැන. ඔකට උපමාවක් දෙනවා රස් ලොමක්. අත්වයගේ ලොම් කියන්නේ බොහොම සියුම් හීනි. ඒකත් හතරට බලලා අන්න ඒකෙන් තල තෙල් වල ඔබලා අරගෙන මේක හතරක් ගසනවා. ඈ ඒ ගැසුකට පස්සෙත් වෙනවනි කුංචි බින්දුව. අන්න ඒක වගේ. ඒක ඇහැට පේන්නේ නැහැ. ඒ තරම් සියුම්. ඔන්න ඔය ප්‍රමාණි දෙයක් ගැනයි මේ කතා කරන්නේ. හරි. එතකොට ඒකේ ಜಾති තුනක් තියෙනවා. මොනවාද? වස්තු රූප, කාය රූප, භව රූප කියන ಜಾති තුන. ඒක එක්ක මුලින්ම හටගන්නේ ප්‍රතිසන්දිසිත. ප්‍රතිසන්දිසිත හටගන්න වස්තු රූපය තියෙන්නම ඕන. ඒ හටගන්නකොට මේ රූප ಜಾති තුනම තියෙනවා. හරි. ඒ හිත ඇති වෙනකොට රූප ಜಾති තුන තියෙනවා. ඔක තමයි ප්‍රතිසන්දියේදී සිද්ධ වෙන්නේ. ඒකට අපිට වැදගත් වෙන්නේ රූප ಜಾති ටික නෙමෙයි දැන් සිත. දැන් සිත හටගන්න ප්‍රත්‍ය වෙන ධර්ම තුනක් ඔය කිව්වේ. ප්‍රත්‍ය වෙන කිව්වහම දැන් තේරෙනවානේ ආධාර. එතන සිතක් හටගන්න නම් වස්තු රූපයේ තියෙන එක ඇසුරු කරගෙනමයි මේ මනුෂ්‍ය භවයක හිතක් ඇති වෙනව නැති වෙන්නේ. හරි? වස්තු. එතකොට දැන් බලන්න එතන තව දෙයක් අර අහුවේ හිත හදනවාද කියලා. කාය හිත හදන්න පුළුවන්කම තියෙනවා. කාය ස්පර්ශ ගන්න පුළුවන්කම තියෙනවා ප්‍රතිසන්දියේ පටන්. ප්‍රතිසන්දියෙන් මොහතකට පස්සේ වුණත් ස්පර්ශය ගැනීමේ හැකියාව තියෙනවා. ස්පර්ශය නිසා හිත ඒ කියන්නේ ස්පර්ශ ආරම්භන ගන්න පුළුවන්. කාය. සෝත විඥාන නැහැ. දැන් තාම ඒ සද්දාහන්න බෑ. කාය පිදෙනවා උණුසුම් සිසිල් ගති දැනෙනවා කායෙන් කරන්නේ කාය විඥානේ වැඩ. කාය මේ පටන් ගන්නකොටම මේ ಜಾති තුන තියෙනවා. ඒකට මෞකුසේ ප්‍රතිසන්දිය ගන්න මොහොත මේ කියන්නේ. ප්‍රතිසන්දිය ගනිද්දී එතකොට ආයතන දෙකකට වැඩ කරන්න හැකියාව තියෙනවා. මොනවද කියන්න බලන්න? ආය ආයතනයයි මනආයතනයි. ওই දෙක විතරයි මුලින් වැඩ කරන්න පුළුවන්. මනආයතනෙන් තමයි පටන් ගන්නේ. මොකද ප්‍රතිසන්දි සිතින්ද ඒ මොහොතෙන් පස්සේ හිත හදන්න පුළුවන් මනආයතනෙනුත් පුළුවන් කායආයතනෙනුත් පුළුවන්. හරි. කොහොම ඊළඟට ඒක සඳහන් වෙන්නේ දවස් 77ක් යනකම්. 11 වෙනි සතියේදී තමයි ඉතුරු ආයතන වලට අදාළ රූප හටගන්නේ. 77 දවස් 77කදී තමයි ඊළඟට චක්කු ගාන සෝත ජීව කියන ඒවයි පළවෙනි රූපය හටගන්නේ. මේ ඇහැක් හටගන්නා නේ පළවෙනි රූපේ. දැන් කාය දසකය හටගත්තා කියන්නේ ශරීරයක් හටගත්තාද? එක සෛලයක් වගේ නේ. හැටත් තේින්නේ නැති තරම් පොඩි දෙයක්. ඒ වුණාට ඕකටත් පුළුවන් කාය ස්පර්ශ කරන්න. හරි. කාය විඥාන ඇති කරන්න පුළුවන්. ඒ වගේ අන දැන් තේරුම් ගන්න 77 වෙනි දවසෙන් පස්සේ පුළුවන් ඉතුරු විඥානත් හට ගන්න. හරි. මොකද ඒවට අවශ්‍ය රූප හටගන්න. ඒවත් දසක දසක හටගන්නේ අර විදිහට. එකක් කියවහම 10කට අපිට බෙදලා වෙන් කරන්න පුළුවන්. බෙදනවා කියන්නේ ඒ 10 එකතු වෙලා හැදෙනවා නෙමෙයි. ඒවයි ඒවා අඳුරගන්න පුළුවන් අර. ධාතු. ධාතු ස්වභාවයන් 10ක් තියෙන හින්දා ඒවට දස්කයක් කියනවා. එතකොට ඔය මෞකුසක පිළිසිඳ ගන්නකොට ඔන්න ඔය ප්‍රතිසන්දි සිතත් එක්ක හටගන්න රූපී ಜಾති තුනක් තියෙනවා. වස්තු රූප, කාය රූප, භාව රූප. හරි? ඒ ටික පැහැදිලි. දැන් අපිට වැදගත් වෙන්නේ මේ හිත හැදෙන හැටි. චුතිසිත කිව්වේ මොකටද? මේ ජීවිතයේ අවසාන සිත. දැන් අපි හිත හදා යනවනේ. මේ ජීවිතේ හදන්න පුළුවන් අවසාන සිත. ඒ කියන්නේ මේ ශරීරය ඇසුරු කරගෙන හදන්න පුළුවන් අවසාන හිත. ඒකට කියනවා චුතිසිත. ඔය ගන්ධබ්බ කතාව අමතක කරන්නකෝ. දැන් මේ හිත ගැන හිත වැඩ කරන හැටි බලන්න. ඉතින්ලා මේ කියන දේ තේරුම් ගන්න. ඈ දැන් හිත වැඩ කරන්නේ මේ විදියට. ඒක හරියට මම ඔක තේරුම් ගන්න අපහසු නම් අපි මොකක් හරි උපමාවක් ගත්තොත් දැන් පහන ගත්තොත් පහනක් පත්තු වෙන්න මොනවද ඕන? හෙල්ල ඕන. තිරේ ඕන. උෂ්ණය නැත්නම් ගින්දර ඕන නේද? ඒ රස්නේ. ඔය තුන තිබුණක් තමයි දැල්ල පත්තු. එතකොට එක මොහොතක පත්තු වෙනවා කියන්නේ ඒ මොහොතේ තෙල් ටිකක් පත්තු වෙනවා. ඒ තෙල් ටික ඊළඟ මොහොතෙත් තියනවද? නෑ, ඒක පත්තු වෙලා ඉවරයි. තව තෙල් බිඳුවක් ඕන තව මොහොතක පත්තු වෙනවා. නේද? ඉරෙත් අපි ওই වගේ බැලුවොත් tire කෑල්ලක් පත්තු වෙනවා. ඒ ටික නෙමෙයි ඊළඟට පත්තු වෙන්නේ. තව ටිකක්. ඒකයි tire ඉවර වෙන්නේ. තෙලුත් ඉවර වෙනවා, tire ඉවර වෙනවා නේද? එතකොට ඒ මොහොතේ දැල්ල පත්තු වෙන්න ඒ මොහොතේ තෙල් ටිකකුයි tire කෑල්ලකුයි ඕන. නේද? එතකොට දැන් ඔන්න මුලින් තෙල් ටිකකින් පත්තු වුණ දැල්ලයි ඊට පස්සේ තව ටිකකින් පත්තු වෙන දැල්ල කියන්නේ තව තෙල් ටිකක් තව tire කෑල්ලක් හින්දා පත්තු. නේද? එතකොට ඔය දෙකේ සම්බන්ධයක් තියනවද?
නැහැ.
එක තෙල් ටිකකුයි tire යි ඔන්න එක දැල්ල. තව තෙල් බිඳුවකුයි තව tire කෑල්ලකුයි තව දැල්ල. එතකොට ඒවා දෙකක් නේද? ඒක හරියට දැන් අර මොකකට හරි තට්ටු කළොත් ඔය සද්දයක් ආවනේ. දැන් ඒ සද්දේ ආවේ මේ දෙක ගැටුණයි. හරි? ඒ සද්දෙයි යන්න දැන් තව සද්දයක්. ඒ සමසරයක් තව ගැටීමක් වුණ හින්දා තව සද්දයක් ආවා. නේද? දැන් ඔය සද්ද දෙක ගත්තොත් ඉස්සෙල්ලා සද්දෙයි පස්සේ සද්දෙයි අතර මොනවා හරි සම්බන්ධයක් තියෙනවද?
නැහැ.
සම්බන්ධයක්
නැහැ. ඔව්. ඒ වුණාට නිකන් එක වගේ ගතියක් තිබුණා නේද සද්ද දෙකට? එක වගේ. ඒ වුණාට ඒවා එකකට එකක් වෙනවා. දැන් ඔය සද්ද ටික අර විදුලි සීනුවක් එහෙම අහලා තියෙනා නේද? දැන් ඔහම හෙමින් හෙමින් සද්ද ඇහෙනවා. මේකේ වේගය වැඩි වුණා. මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකොට අන්න සද්දයක් තියෙනවා කියලා තනි සද්දයක් කරනවා. තනි සද්දයක් කිව්වට තනි සද්දයක්ද
තියෙන්නේ?
නෑ. සද්ද ගොඩක එකතුවක්. ඒ වගේ තමයි අපි පහනේ දැල්ල කිව්වට තනි දැල්ලක් නෙවෙයි ඔය තියෙන්නේ. ඒ මොහොතේ පත්තු වෙන තෙල් ටිකක් tireක ප්‍රතිඵලයක්. නේද? ඒ දැල්ල 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 ඒ දැලි ගොඩක්. ඈ? නේද? ඒ දැල්ලවල් ගොඩක එකතුවක් අපි කියන්නේ අන්න දැල්ලක්, තනි දැල්ලක් කරලා. එනකට ඒවා මොහොතින් මොහත පත්තු වෙන තෙල් ටිකක් වෙන වෙනම ඒවයි ප්‍රතිඵල. නේද? ඔයගේ තමයි මේ හිත. මේ හිතේ වේගය වැඩි. පහන් දැල්ලටත් වඩා වේගය වැඩි. එහිඳ එකක් එකට තියෙනා වගේ අපිට පේනවා. දැන් පහන් දැල්ලෙත් වෙන වෙනම පත්තු වෙන දැලි ටිකක් නේ. ඊටත් වඩා වේගය වැඩි මේ හිත. ඒ හින්දා අපිට හිත නිකන් තනි දෙයක් වගේ තේරෙයි. හිතෙන්. ඒ වුණාට ඒක තේරුම් ගන්න තනි එකක් නෙමෙයි මේ හිත කියන්නේ. ඒ ඒ මොහොතේ මේ ආයතන හයෙන් එකක් හින්දා හැදෙන හිතක්මයි ඔය තියෙන්නේ. මේ හිතක් හැදෙන්න පුළුවන් ආයතනයක් එක්ක විතරනේ. නේද? ඒකට ඒ ආයතනෙ හින්දා හිතක් හැදෙන. ඒක වේගෙ වැඩි හින්දා තමයි අපිට තනි හිතක් කියලා හිතන්නේ. එහෙනම් මේක වෙන වෙන හිත් ගොඩක්. ඒකට හිත හැදෙන්න අවශ්‍ය මොකද්ද? ආයතන. නේද? දැන් මැරෙනකොට මොන ආයතනද අපිට නැති වෙන්නේ? ඇහැ වැඩ කරන්නේ නැති වෙනවා. කන නැහැ, නාසය නැහැ, දිව නැහැ, කය නැහැ. මේ ශරීරේ ඔවයින් අරමුණු ගන්න බැරි වෙනවා නේද? චක්කු විඥානයකට පහළ වෙන්න බෑ, සෝත විඥානයකට පහළ වෙන්න බෑ, ධාන විඥානයකට පහළ වෙන්න බෑ, ජීවහා විඥානයකට පහළ වෙන්න බෑ, කාය විඥානයකට පහළ වෙන්න බෑ. මොකද මේ ශරීරයේ ජීවය ඉවරයි එතකොට. හරි? මේ ආයතන පහෙන්ම ගන්න බෑ. ඒකට ගන්නවා නම් ගන්න ඉතුරු වෙන්නේ මන ආයතනේ විතරයි. ඒකට මන ආයතනෙට අරමුණු වෙන්න ධම්ම කියලා දෙයක් තියෙන්න ඕන. මේ දෙක අරමුණු වුණොත් තමයි හිතක් හැදෙන්නේ. චක්කු සෝරි. මනෝ විඥාන හිතක් පහළ වෙනවා. එතකොට මේ මනස කියන එක පවතින්නේ මේ වස්තු රූපේ අසුරු කරගෙන. මනස කියන එක වස්තු රූපේ අසුරු කරගෙන තමයි මනස තියෙන්නේ. හරි? දැන් වස්තු රූපය කියනකොට මට ඇහුණා අර හදේ වස්තු කියලා කැලලක් කියනවා. ඒක හෘදේ වස්තුව නෙවෙයි මේ කියන්නේ. හරි? හෘදේ වස්තුව නෙවෙයි. මේ ශරීරේ ඕන තැනක විඥානයක් හටගන්න පුළුවන් නම් විඥානය කියන හිතක් නේ. ඒ හිතක් හටගන්නේ වස්තු රූපේ අසුරු කරගෙන. හරි? ජීවිත ඉන්ද්‍රිය තියෙන්නම ඕනේ. මොකද ජීවයක් තියෙන රූපයක් අසුරු කරගෙනමයි හිත හැදෙන්නේ. හරි? ඒකයි ජීවිත කියන එකත් අදාළයි. ඒක වස්තු රූප කියන එකේ ජීවිත ඉන්ද්‍රිය කියන එක තියෙනවා. ඒකයි අර 10ක් තිබ්බේ. ජීවිත කියන එකක් තියෙනවා. රූපය කියන එකේ 10 තියෙනවා. 10 තියෙනවා කියන්නේ 10ක් ඕනනම් වෙන් කරගන්න පුළුවන්. පඨවි ගතිය, ආපෝ ගතිය වගේ ඒවා කැමැතිනම් වෙන් කරගන්න පුළුවන් ওই 10. රූපය කියන එක වස්තු රූපේ වස්තු රූපය අසුරු කරගෙන තමයි හිතක් හැදෙන්නේ. එතකොට මේ වස්තු රූපය මතක තියාගන්න ප්‍රත්‍ය වෙන එක જાතියක්. මම අපි සාමාන්‍ය ඕක කතා කරන්නේ නැහැ. විඥානයක් ගැන කතා කරද්දී වස්තු රූපය ගැන කතා කරන්නේ නැහැ. මොකද අපිට මේ වෙලාවේදී ඕක වැදගත් නැහැ. එනවාට ඒකත් ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා. හරි? එතකොට දැන් මේ හිත හැදෙන්න එතකොට මනස කියන එක ඇති වෙන්න නම් වස්තු රූපය කියන ඒ පරිසරයේ තියෙන්න ඕන. වස්තු රූපය. ඊළඟට ධම්ම කියන ආරම්මණයක් ගන්න පුළුවන් වෙනවා. ධම්මාරම්මණය එන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් මනසට අරමුණු වෙන්නේ මොනවද? ධම්ම තමයි. ඒ දැන් නිකන් වෙලාවෙදී හිතන්නේ අරමුණු මොන වගේ අරමුණුද? කලින් කරපු දෙයක්, කලින් දැකපු දෙයක් වෙන්න පුළුවන්, අහපු දෙයක් වෙන්න පුළුවන්. හිතට මතක් වෙන්නේ ওই වගේ දේවල් නේද? ඔව්. කලින් මනසට අරමුණු වෙන්න පුළුවන්. මැරෙන මොහොත නෙමෙයි මං මේ නිකන් හිතට අරමුණු වෙන්නේ මොනවද? අතීත දේවල් වෙන්න පුළුවන්, අනාගතේ කරන්න තියෙන දේවල් වෙන්න පුළුවන් නේද? නිකන් ඉදි හිතෙන් ඒවා තමයි මනසට එන ධම්මාරම්මන හින්දා හැදෙන හිත. ඒකට ධම්මාරම්මන කියන්නේ සමහර විට කලින් අර හිතේ ඉතුරු කරගත්තු සටහන. ඒ සටහන් ඇහැ හින්දා වෙන්න පුළුවන්, කන හින්දා වෙන්න පුළුවන්, අර කලින් පාවිච්චි කරලා හදාගත්තු දේවල්. ඒවම තමයි කර්ම පරණ කර්ම නේද? එහෙන් දැකලා කර්මයක් නේ කරලා තියෙන්නේ. තිත් පලස් කිරීමක් නේ කරලා තියෙන්නේ. සංකාරයක් නේ කරලා තියෙන්නේ. නේද? එතකොට ඒ කර්මයක් වෙන්න පුළුවන් මනස කර්ම. පෙර කර්ම. එහෙම නැත්නම් ඒ කර්මයට උදව් වුණ ප්‍රත්‍ය වුණ මොනවා හරි දේවල් වෙන්න පුළුවන්. නේද? කියන්නේ කර්ම නිමිත්ත කර්මයට කර්මයම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කර්මයට උදව් වුණ දෙයක් වෙන්න පුළුවන්. ඈ දැන් බල්ලෙකුට ගලකින් ගැහුවා නම් ගල මතක් වෙන්න පුළුවන්. ඈ ගහපු එකම නෙමෙයි. ඒකට උදව් වුණ දේවල් මතක් වෙන්න පුළුවන්. පොල්ලකින් ගැහුණා පොල්ල මතක් වෙන්න පුළුවන්. ඒකේ ඒ කර්මයට උදව් වුණ දෙයක් මතක් වෙන්නත් පුළුවන්. කර්මයම මතක් වෙන්නත් පුළුවන්. මැරුවා කියන එක හරි ගැහුවා කියන එක හරි මතක් වෙන්නත් පුළුවන්. ඒකට උදව් වුණ දේවල් මතක් වෙන්නත් පුළුවන් පරිසරේ. හරි? එහෙම නැත්නම් අනාගතය ගැන මතයක් මතක් වෙන්නත් පුළුවන්. ඒකට අදාළව. මේ කර්මයට මේ වගේ විපාකයක් තියෙනවා කියලා ඒ පැත්තෙන් මතක් වෙන්නත් පුළුවන්. ඈ? එතකොට ඒ ඉස්සරහට යන තැන ඒක ගතිය කියනවා. ඒක අරමුණු වෙන්නත් පුළුවන්. එතකොට ඔන්න ඔය මොනවා හරි දෙයක් අරමුණු වෙනවා ඒක තමයි ධම්ම වෙන්නේ ඊළඟට ධම්මාරම්. මනසට ධම්මාරම්. ඔය දැන් ඉස්සෙල්ලා මේ ඇහැරලා ඉන්න එක තේරුම් ගන්නකෝ. ඊට පස්සේ ඉතුරු වෙන පුළුවන් කතා කරන්න. එතකොට මනසට ඕවා මොකක් හරි අරමුණු වෙලා ඒකට අදාළව එතකොට ඊළඟ හිත හැදෙනවා නේද? මනසට අරමුණු වෙන ධම්මානුව තමයි මනෝවිඤ්ඤාණය පහළ වෙලා හිත හැදෙන්නේ. හරි? මන ධම්ම මනෝවිඤ්ඤාණ. ඔන්න ඔය සිද්ධිය වෙනවා. ඒ සිද්ධිය වෙන්නේ අර වස්තු රූපේ ප්‍රතිසන්දිය ගන්න තැන වස්තු රූපේ අසුරු කරගෙන තමයි දැන් හිත සකස් වෙන්නේ. මොකද මේ ශරීරයේ රූප දැන් ජීවය නැහැ. මේකේ වස්තු රූපයක් නැහැ. මනසට වැඩ කරන්නේ. එතකොට මේ මනසෙන් ප්‍රතිසන්දිය ගන්න තැන තමයි එතකොට ඊළඟ හිත ඇති වෙන්නේ. එතන වස්තු රූපය අසුරු කරගෙන. ඕක තමයි ප්‍රතිසන්දි සිත කියන්නේ. ඒ පටන් ගත්ත මොහොතේ ඉඳන් ඒ පටන් ගන්නකොට ඔන්න රූප ಜಾති කීයක් තිබුණාද? වස්තු රූප, කාය රූප, භාව රූප කියන ಜಾති තුනනේ තිබුණේ. ඊළඟට ওই රූප ಜಾති තුන ආයේ ආයේ තව වැඩි වෙවි හැදෙනවා. වස්තු රූප එකක් නම් තිබුණේ. ඊළඟ සැරේ දෙකක් වෙනවා. ඊළඟ සැරේ හතරක්, අටක් ඔය වගේ වැඩි වෙනවා. කාය රූප එකක් නම් තිබුණේ. ඕක දෙකක් වෙනවා, හතරක් වෙනවා, අටක් වෙනවා, ඔහොමම වැඩි වෙනවා. හරි? භාව රූපෙත් ඒ විදිහටම වැඩි වෙනවා. ඕක තමයි මේ වර්ධනය වෙනවා කියන්නේ. ඒකට මේ වර්ධනය කරගන්න මේ අපේ තියෙන ආසාව තණ්හාව තමයි උදව් වෙන්නේ. අපේ තියෙනනේ හරි ආසාවක් ඇහෙන් රූප දකින්න ආසයි, කණෙන් අහන්න ආසයි නේද? හිතන්න ගියම ඇයි දිගට හිතන්නේ? නවත්තන්නේ නැහැ. හිතන්න තියෙන ආසාව. තණ්හාව ආය ආය හිතදාදා ඉන්න හරි ආසාව. එහෙනම් තමයි හිත හිතයි. ඒ වගේ දැන් කාය ස්පර්ශේ තියෙනකොට ආය ආය ස්පර්ශ ලබන්න ආස. ඒ හින්දා අපි කාය ආයතනේ වැඩි දියුණු කරගන්නවා. අර ප්‍රතිසන්දී සිතත් එක්ක ඔය ආසා ටික ආයතන වලට තියෙන ආසාව නැති කරලා නැහැ. කෘෂ්ණාව තියෙනවා. ඒ හින්දා ඒවට අදාළ ආයතන ටික වර්ධනය කරගන්නවා. ඉතින් පටන් ගන්නකොටම මගේ කියන්න තියෙන්නේ ওই රූප ಜಾති තුනයි. කාය, වස්තු, භාව කියන රූප පොඩි ඇහැටවත් පේන්නේ නැති රූප ಜಾති තුනක් තමයි ඔන්න මගේ ශරීරේ කරගත්තේ. ඉතින් ඒ ටික මදිනේ. දැන් ටික ටික ලොකු කරගන්න. ඒවා වර්ධනය වීම කියන්නේ ඒක. දැන් මේක මදි මේවා තව තව වැඩි දියුණු කරගන්න. තෘෂ්ණාව නිසාමයි. රැවටීම හින්දා තමයි තෘෂ්ණාව තියෙන්නේ. අවිද්‍යාව තියෙන හින්දා මුලාව තියෙනවා, මෝහය. අවිද්‍යා, මෝහ, කෘෂ්ණ ඔය තුන එකට යන්නේ. ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ හින්දා අපි එක එක විදිහට මුලා වෙනවා. මුලා වෙලා සංහා කර. ඒ සංහා කරන්නේ මේ ආයතන වලට. සංහාවෙන් මේවා මගේ කරගන්නවා. මගේ කරගන්නේ එතකොට මුලින්ම ශරීරය වෙන්නේ ওই જાති තුන. හරි. ඊළඟට ඒ ටික මදි හින්දා තව තව එකතු කරගන්න. ඊට පස්සේ ඔන්න කවදා හරි මව් කුසෙන් දිහි වෙන දවසක අපිට තියෙනවා ආයතන 6. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඔය 6ම එක තමයි මව් කුසෙන් දිහි වෙන්නේ. එතකොට මම මගේ කියන්නේ ආයතන 6කට. එදා ඉඳලා මැරෙනකන් අපිට ආයතන 6 තියෙනවා. නේද? තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා හින්දා තියෙනවා කියන්නේ පැවැත්ම. දැන් එදා ඉඳලා අපිට ආයතන 6 කියන්නේ ඔන්න ඇහැ කියන එක. මොන ඉරියව්වේ හිටියා ඇහක් තියෙනවද නැද්ද? තියෙනවා. හරි. දැන් ටික ලොකු වුණා කියලා හිතන්න. එතකොට ඉරියව් අපිට තියෙනවා ඉඳගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්, නිදාගෙන හාන්සියලා ඉන්න පුළුවන්. ඔය ප්‍රධාන සතර ඉරියව්ව නේද? ඒ අතරේ ඕන ඉරියව් තියෙන්න පුළුවන්. එතකොට ඔය හතර ඉරියව්වෙම මේ ඇහැ තියෙනවද නැද්ද? තියෙනවා. ඇහැ තියෙනවා නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඇහැ තියෙනවා නම් දෘෂ්ටි වලට වැටෙන. චක්කුම් බික්කවේ සති, ඇහැ කියන එක තියෙනවා නම් දෘෂ්ටි වලට වැටෙන. දෘෂ්ටි තමයි මේ ඇහැ මගේ, මේ ඇහැ මම, මේ ඇහැ නිසා මම ඉන්නවා, මම නිසා මේ ඇහැ තියෙනවා. ඔය වගේ එක එක දෘෂ්ටි වලට වැටෙන. දෘෂ්ටි වලට වැටෙනවා නෙමෙයි, වැටිලා ඉන්න. ඇහැ තියෙනවා නම් දෘෂ්ටි වලට වැටිලා ඉන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඇහැ තියෙනවා නම් කර්මය උදව් වුණා. ප්‍රතිසිත කියන්නේ දැන් හදන හිතක් වගේම තමයි, මේ අන්තිම හදන හිත. ප්‍රතිසන්දිසිත කියන්නේ මේ ශරීරය ඇසුරු කරගෙන නෙමෙයි, ඊළඟ ශරීරය ඇසුරු කරගෙන තමයි හැදෙන්නේ. ඊළඟ ශරීරය කිව්වට එතකොට තියෙන්නේ අර පොඩි සෛලයක් වගේ, මේ පොඩි රූප කලාප තුනක් විතරයි. ජාති තුන. මොන සතාගෙන්නත් කොහොමයි. ඒ දැන් අපේ ඔය මිනිස්ය ප්‍රතිසන්දියේදී තමයි ওই විදිහට අර ආයතන ටික එහෙම කියලා තියෙන්නේ. වෙන වෙන ප්‍රතිසන්දි වලදී ඊට වඩා රූප කලාප වෙනස් වෙන්න පුළුවන්. හරි. ඕපපාතික උපදිනකොට 6ම. ආයතන 6ම එකතරේ උපදින. ප්‍රතිසන්දියේදී හොඳ වෙල නැහැ. කසයිලයයි තියෙන්නේ. ඕක එකතු කරලා එකතු කරලා දියුණු කරලා තමයි හොඬ වැලක් විදිහට හදාගන්නේ. මේ අපේ ප්‍රතිසන්දියේදී අපිට අතක් නැහැ. නිකන් පොඩි පිටක් වගේ දෙයක් විතරයි. ඕකට ටික ටික දැන් කාය, ඒ වුණාට කාය ස්පර්ශ ගන්න පුළුවන්. කාය රූප තියෙනවානේ. ඒ කාය රූප වැඩි කරගන්න. වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන දැන් ආසාව වැඩි වෙනකොට වැඩි වෙනකොට මේක මදි, දැන් අතක් වගේ එකක් හදාගන්නවා. ඒවට අවශ්‍ය දැන් ආසාව විතරක් නෙමෙයි, ඒකට අවශ්‍ය කර්ම ශක්තියක් තියෙනවා. හරි. ඒ ප්‍රතිසන්දි කර්මය අනුව කර්ම ශක්තියට අදාළව තමයි ආයතන ටික වැඩෙන්නේ. ආසාව තිබුණාට අහුවෙන්නේ නැහැ. ඒවට අදාළ කර්මය, ඒ කියන්නේ කුසල්කින් තියෙන්න ඕන ඒ ආයතනේ මේ විදිහට හැදෙන්නේ. ඒවයි අඩුපාඩු තිබුණොත් ආයතන වල අඩුපාඩු තිබෙනවා.
ඍතුමියමක් තියෙන්න පුළුවන් නේද?
දැන් ඔය ඔය ප්‍රතිසන්දියට විතරයි ඔය ටික. දැන් එතනින් එහාට වර්ධනය වීමට බලපානවා අනිත් නියාම ධර්ම. දැන් මං කිව්වේ දැන් රූප ජාති තුනයිනේ කිව්වේ ප්‍රතිසන්දිය එක්ක හැදෙන. දැන් ඉතුරු රූප හැදෙන්න ප්‍රත්‍ය වෙන, ඔය රූප වලටත් ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා. ප්‍රත්‍ය කිව්වහම ගොඩක් જાති තියෙනවා කිව්වනේ. එතකොට මේ රූප හැදෙන්න ආහාර අවශ්‍යයි. ආහාර. එතකොට ඒ ආහාර නිසාමයි ඉතුරු රූප ටික වර්ධනය වෙන්නේ. එතකොට ඒ ආහාර එක්ක ඒවට අවශ්‍ය තව ඍතු පරිසරය. උෂ්ණත්වයක් අවශ්‍යයි ඒවට අදාළ. ඒ වගේ ඒ පරිසරයක් අවශ්‍යයි. හරි? ඒ වගේ ප්‍රත්‍ය වෙන දේවල් ගොඩක් තියෙනවා අපිට. ඒවත් එක්ක තමයි මේක වර්ධනය වෙවි යන්නේ. හරි? එතකොට ඒ එක එක විදිහට ප්‍රත්‍ය වෙන දේවල් එක්ක මේක වර්ධනය වෙවි යනවා. මේ වර්ධනය වෙනකොට අර මුලින්ම හැදුන ටික දිගටම තියෙනවත් නෙවෙයි. ඒවත් ටිකක් වෙලා තිබිලා නැති වෙලා. ඒ නැති වෙනකොට ඊට වඩා තව ඒ જાතිය මේවා ඇති කරලා තමයි නැති වෙන්නේ. එතකොට අලුතෙන් ඇති කරන්න තිබුණ එකේ නැතිවීමත් ප්‍රත්‍ය වෙනවා. පුරේ જાත ප්‍රත්‍ය වෙනවා. කලින් ඊට කලින් ඇතිලා නැති වුණ එක උදව්වක් වෙනවා තව ඇති වෙන්න. දැන් අපි හිතමු ප්‍රතිසන්දිසිත ඇති වුණා. ඊළඟ හිත ඇති වෙන්න නම් මේ ප්‍රතිසන්දිසිත නිරුද්ධ වෙන්න ඕනේ. ඇයි හිත දෙකක් එකතරේ ඇති වෙන්න බෑ? ඒත් ඊළඟ හිත හැදෙන්න කලින් හිත නිරුද්ධ වුණ හින්දාමයි ඊළඟ හිත ඇති වෙන්නේ. මේ නිරුද්ධ වීම උදව් වෙනවා අනිත් එක හටගන්න. එහෙම උදව්ව පුත්ටි. ඒ වගේ ඒ ප්‍රත්‍ය වෙන විදිහ කතා කරන්න ගියොත් හරි අමාරුයි. ඒක මුගක් තියෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා. සහජාත ඊළඟට අඤ්ඤමඤ්ඤ හිත කියන එක ඒක තේරුම් ගන්න ඕන. දැන් පහන් දැල්ලේ දැන් තේන දැල්ල ඇති වෙන්න නම් ඊට මොහොතකට කලින් තිබුණ දැල්ල තියෙන්න බෑ. ඒක නිරුද්ධ වෙලාමයි අලුත් එකක් හටගෙන තියෙන්නේ. දැන් තියෙන කොටස නිරුද්ධ වෙලාමයි අලුත් කොටසක් හටගන්නේ. එහෙම එහෙම ওই ධර්මතා ගොඩක් තියෙනවා. ඒ තේරුම් ගන්න තියෙන්නේ මේ හිත සකස් වෙන්න හේතු ටික තිබුණොත් හිත සකස් වෙනවා. ඊළඟ හිත සකස් වෙන්න හේතු ටික තිබුණොත් ඊළඟ හිත සකස් වෙනවා. එතකොට දැන් මේ තියෙන හිතක් තව තැනකට ගියාද? නෑ. අන්න ඕක පැහැදිලිව තේරුම් ගන්න. මේ මෙතන ඉඳලා අතෙන්ට මොකවත් ගියේ නෑ. හරි? ඊළඟ තැන හිත හැදෙන්න හේතු සකස් වුණා විතරයි. ඔය හේතුඵල සම්බන්ධේ හොඳට තේරුම් ගන්න ඕන. මෙතනින් එහාට මුකුත් ගියා කියලා හිතන්න එපා. ඒ වුණාට මේ දෙක අතර සම්බන්ධයක් නැත්තේත් නැහැ. යම්කිසි සම්බන්ධයක් තියෙනවා. මොකද මේ අර අතන හේතු සකස් වෙන්න මේ කලින් ඒවයි සම්බන්ධයක් තිබුණා. දැන් චුතිසිත එක්කම ඊළඟට අරමුණු වෙන කර්මය මේ ජීවිතේ කරපු එකක් හරි ඊට කලින් ජීවිතයක කරපු එකක් හරි තමයි දැන් මේ ඊළඟ හිත හදන්න අරමුණු වෙන්නේ. නේද? ඒකට සම්බන්ධයක් නැත්ෙමත් නැහැ. ඒ හේතු හදන්න උපකාර වුණ දේවල් තියෙනවා. ඒතකොට මෙතනින් මොකක් හරි යනවා කිව්වත් කරදී නොයනවා කිව්වත් කරදී ඔය එකකටවත් ඕක අහුවෙන්නේ නැහැ. ඔතන කියන්න තියෙන්නේ හේතු නිසා ඵලයක් හටගන්නවා. එච්චර. ඒ ඵලය හටගන්න හේතු ටික සකස් වුණා. ඒ හින්දා ඵලය හටගන්නවා. අල්ලා ගැනීමත් එක හේතුවක්. දැන් හේතු ඊළඟ තැන මම කියවනේ ප්‍රත්‍ය වෙන ධර්ම තියනවා කියලා. ඒකට තණ්හාවත් එක ප්‍රත්‍යය. සංහාව තියෙන හින්දාමයි ඊළඟ හිත හැදෙන්නේ. දැන් මේ හිත හදලා ඊළඟ හිත හදන්න තණ්හාවක් තියෙන හින්දාමයි ඊළඟ හිත හැදෙන්නේ. සංහාව එක ප්‍රත්‍ය. හරි? ප්‍රධාන හේතුව. දැන් ප්‍රතිසන්දියේදී තණ්හාව නැති වුණා නම් ඊළඟ හිත හැදෙන්නේ නැහැ. සංහාව තියෙන හින්දාමයි ඉතුරු ප්‍රත්‍ය ටික එතන සකස් වෙන. ඒ සංහාව තියෙන දනක උපාදානෙ තියෙනවනේ. සංහාපච්චය උපාදාන. උපාදාන. ඔව් දැන් තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ කරගත්තොත් අපේස නිරෝධය තේෂයක් නැතුවම නිරුද්ධ කරගත්තොත් චුතිසිතෙන් පස්සේ ප්‍රතිසන්දිතක් හටගන්නේ නැහැ චුතිසිතෙන් පස්සේ ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ නේද තණ්හාව නිරුද්ධ වෙන්න නම් අපේ අර දෘෂ්ටි අවිද්‍යාව නිසා ඇතිවෙන දෘෂ්ටි එහෙමම නැති වෙනවා. අවෝ. දැන් ඕක මැරෙන මොහොතේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තණ්හාව නැති කරනවා නම් ඊට කලින්ම ජීවත්ව ඉද්දිම දැන් රහතන් වහන්සේ කියන්නේ ඉතුරු නැතුව තණ්හාව නිරුද්ධ කරනවා ජීවත් වෙන කාලය තුලම. හරි? එතකොට තණ්හාව නිසා දිගින් දිගට ගෙන යෑමක් නෑ. අනිත්‍ය යෙදෙනකන් හැදෙන හිත් ටික තියෙනවා. තණ්හාවෙන් තමයි ප්‍රතිසන්දියකට ගෙන්නේ. හරි? ප්‍රතිසන්දි කියන්නේ දැන් මේකට සම්බන්ධ කරලා මේ උපදින්නේ මමයි කියන හැඟීම ඇතුව උපදින. දැන් මේක වෙන වෙන හිත් ගොඩක් නෙමෙයි මම හදන මගේ හිත් ගොඩක් කියන අදහස තියෙනකොට ඒ මම නිරුද්ධ වීමක් නැහැ. එතකොට ඒ මම ඉන්නවා කියන අදහසේ ඉන්න කෙනාගේ අනිවාර්යෙන් ඊළඟ හිත හැදෙන. චුතිසිතෙන් පස්සේ ප්‍රතිසන්දිතක හැදෙනවාමයි. හරි
ඒක තේරෙනවද මම ඉස්සෙල්ලා ඉන්නේ මේ ආත්මෙ කියලා.
ඒක වෙනම හැකියාව. ඒක නෙමෙයි දැන් මේ මොන හිතට වුණා කලින් හිත මට ඒ හිතෙන් නෙමෙයි ඒක කරන්නේ වෙනත් හිතෙන්. දැන් අතීතේ බලන්න ඕන නම් වෙනත් හිතකින් තමයි ඒක බලන්නේ. අතීතේ බලන එක දැන් ඊයේ කෑවේ මොනවාද කියලා මතක් කරගන්නා නම් දැන් හදන හිත නෙමෙයි. ඒ තව හිතකින් ඒක බලන මතක් කරගන්න. නේද? ඒකට ඒ හැකියාව තියෙනවා නම් මතක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉතින් අපිට දැන් සාමාන්‍යයෙන් ළඟ ළඟ උනේවා මතකයි නේද? එතකොට ප්‍රතිසන්දිය ගනිද්දි මතක තියෙන්න ඕන ගොඩක් වෙලාවට. කොහේ ඉඳන් දාවි කියලා. ආයෙත් මවුකුසේ ඉද්දිත් මතකයි. හා දැන් ටික ටික අරමුණු වරන් වෙන වෙන දේවල් ඔළුවට දාගන්නකොට ඕක අමතකයි. වෙන ඒවා හිතනකොට අපිට කරපු දේවල් අමතක වෙනවා නේද? ඒ හින්දා වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට දැන් ඉපදිලා ටික කාලයක් යනකම් හොඳට මතකයි කොහෙන්ද ආවි කියලා. ඒ වැඩේ තියෙන්නේ කතා කරන්න පුළුවන් වෙන මට්ටමට එනකොට ඔළුවට දාලා සෑහෙන දේවල් දාලා අරවා අමතක වෙන මට්ටමට අලුත් ඒවා ඔළුවට දාගෙන තණ්හාවෙන් දානවා එකතු කරගන්න. එතකොට අර අතීතේ අමතක වෙනවා කියලා. දැන් කතා කරන්න පුළුවන් වෙනකොට ටික දෙනෙකුට මතකයි අතීතේ. ඕවා කියන්න ගියාට ඉතින් අපේ අම්මලා තාත්තලා අහන්නේ නෑ නෑ මේ 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 මේවා තියෙන්නේ කියලා අලුත් දේවල් තව තව දානවා. තණ්හාව පුරුදු කරනවා. තණ්හාව ඇලීම මම මගේ කියන එක ඔළුවට දානවා ඉවරයක් නෑ. හරි? ඒ ළමෙක්ගේ ඔළුවට තව තව දරුණුවටම දානවා මම මගේ කියන දෘෂ්ටිය. පන්හාව වැඩි කරලා දෙන්නේ අම්මලා තාත්තට. අර ගෙනාපු තණ්හාව තව ටිකක් වැඩි කරනවා. ඒ තණ්හාව අයින් වෙන විදිහට පුරුදු කරන්නේ. මොකක් හරි ඔව් දන්න කාලේ දැනගන්නකොටම පුරුදු කරනවා. ඕක ඔයාගේ කියලා. ඔව් බබාගේ කියලා. මමත්වය දානවා පුළුවන්. ඒ මුලදි පොඩි ළමයි හරි කැමති තව කෙනෙකුට දෙන්න. නෑ ඕක ඔයාගේ ඕක දෙන්න එක. ඕක පරිස්සම් කරගන්න. ඔන්න දානවා. සංසාරේ ගෙනියන්න ගෙන අපුවට වඩා මේ දානයි. ඉතින් ඔව් තණ්හා කරන්න පුරුදු කර. මගේ කියලා
එකතු කරගන්න.
ඔළුවට දාන.
ඔළුවට දානවා ඒ ඔළුවට දාන දේවල් එකතු කරගන්න.
ඔව්. එහෙම වැඩි කරන්න. ඉතින් ඔය අපේ ඔළුවටත් වැටිලා තියෙනවා පොඩි කාලෙදී. ඒක තමයි මේ දැන් ගලෝ ගන්න අමාරු. වැඩිව අල්ල ගන්න සංහා කරන්න පුරුදු කරගන්න. එතකොට මම මගේ කියලා දැන් ශරීරයක් අල්ල ගන්න. ශරීරය අල්ලගෙන මදි ඔය අම්මලා තාත්තලා වටේ ඉන්න අය තව තව දේවල් මගේ කරගන්න. නේද? දැන් අපිට මගේ කරගත්තු ඒවා ඉතින් බොහොම වැඩි නයි. දැන් තමන්ගේ ශරීරය විතරක් නෙමෙයි මගේ. පටන් ගන්නකොට ශරීරය විතරයි. ඊට පස්සේ වටපිටාවයි කියන්නේ. නේද? පවුලේ අය, යාළුවෝ, නෑදෑයෝ, හිතමිත්‍රයෝ කොහම ඒ ජීවත් වෙන අයගේ පැත්තෙන් යනවා. අජීව දේවලු මගේ කාමරේ, මගේ ගෙදර, මගේ වත්ත, මගේ ඒවයි තියෙන බඩු භාණ්ඩ සීරම මගේ කොහොම එකතු කරනවා. සමහර වෙලාවට අල්ලපු වත්තෙනුත් කොටසක් අල්ල ගන්න යනවා. ඕකත් මගේ කියලා මායිමත් එහාට දාන්න යනවා. කවුරුත් නැත්නම් ඒකත් අල්ල ගන්නවා. මේ පාරිනුත් කොටසක් අල්ල ගන්නවා. කොහොමහම තමන්ගේ හිරගේ තමන්ම හදා ගන්න. හරි. තමන්ගේ හිරගේ තමන්ම හදා ගන්නවා. පුළුවන් නම් උට තාප්පෙකුත් දැඳලා එහා පැත්ත පේන්නේ නැති ගානට හිරගේ වැඩි කර ගන්නවා. පෙරාත්මේ පොඩි කාලේ සමහර වෙලාවට මතකයි. හැබැයි ඒක කියන්න උදව් දුන්නොත් තව විස්තර ගන්න පුළුවන්. අපේ උදව් දෙනවට වඩා ඕක අමතක කරන්න නෙමෙයි මේ මොනවද කියවන ඕව නෙමෙයි මේ හිතේ නේවයි ඕන කියන. ඈ එතකොට අර ටික අමතක වෙනවා. ඒකින් කතා කරන්න පුළුවන් වෙනකොට අවුරුද්දක් දෙකක් ගිහිල්ලානේ. එතකොට හොඳටම අමතක කරලා. කලින් හොඳ දිව්‍ය ලෝකේ ඉඳලා එන්න පුළුවන් ආවේ. ඒ වුණාට මෙතන ඔක්කොම කෙලස් ටික ඔළුවට දාලා කතා කරන්න පුළුවන් වෙනකොට. අර තිබුණ යහපත් ගතිගුණ ටික එහෙම්මම නැති කරලා ඔව් අපි මනුස්ස ගති නෙමෙයි තිරිසං ගති ටික එකතු කරමු. සංහා කරන්න පුරුදු කරමු. අර නරක ගති ටික ඔක්කොම දානවා අපි හිතාගෙන ඉන්නේ හොඳ ගති කියලා. ඒුණාට නරක ගති ටික ඔක්කොම එකතු කරමු. දැන් එතකොට ප්‍රතිසන්දිය කියන එකට ඔන්නෝය මේක අමුතු දෙයක් නෙමෙයි. මේ හිතේ වැඩ කිරීම අපි මේ මොහොතේ හිතක් හදලා ඊළඟ මොහොතේ හිතක් හදනවා වගේ වැඩක් තමයි ඔය මැරිලා උපදින එක. දැන් මේ මොහොතේ තරහා යන අරමුණක් ආවොත් අපිට මොකද වෙන්නේ? ඊළඟට හැදෙන හිත තරහයි. නේද? ගැටෙන හිතක්, බලි ගන්න හිතන හිතක්. එතකොට ඒ හිතෙන් අපි සැපද්ද දුකද්ද විඳින්නේ? දුක. දැන් තරහයි දිගින් දිගට හදනකොට තරහ අරගෙනනේ හිත හදන්නේ. ඔය සැපද්ද විඳින්නේ දුකද්ද? දුක. ඒකම තමයි අර චුතිසිත ප්‍රතිසන්දිසිත ඉද්දි තරමුණුනේ තරහ අරමුණක් නම් ඒකට අදාළ පරිසරයේ තමයි ඊළඟ හිත හදන්න සකස් වෙන්නේ. ඒ වගේ තැනක තමයි හිත හැදෙන්නේ. හරි. දැඩි ලෝභයෙන් නම් හිත හැදුනේ ඒකට අදාළ තැනක තමයි ඒ හිත සකස් වෙන්නේ. ඒ හොඳ අත්තරින චේතනාවකින් නම් අලෝභ දෝෂ මොහ චේතනාවකින් නම් හොඳ තැනක ඊළඟ සිත හැදෙයි. ඉතින් මේක තව තැනක හිතක් හැදෙනවා මිසක් ඊට වඩා වැඩි වෙනසක් නැහැ. පොඩ්ඩක් ඔය ශරීර කූඩුව මාරුයි. මෙහෙ හදාගත්තු හිරගෙවල් ටික අතාරින්න වෙනවා. ගෙවල් දොරවල් දරුවෝ පවුලේ කට්ටිය ඒගොල්ලෝ අතෑරලා අලුත් හිරගයක් හදාගන්නවා. අලුත් තැනක එතකොට දෙවි කෙනෙක් වෙන්න එතකොට හොඳ කුසල් සිතක් නම් අරමුණු උනේ ඒ මැරෙන මොහොතේදී. එතකොට ඒකට අදාළ තැනක හිත හැදේ. ඒක ඉතින් එතකොට ඕකපාතිකයි අර ආයතන පහ එකතරේ හම්බ වෙනවා හැබැයි දිව්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ වර්ධනය වීමක් කියලා නැහැ ඒක පහළ වෙනකොට ඔක්කොම සම්පූර්ණ ඔව් එතකොට ආයතන හයෙන්ම අරමුණු ගන්න පුළුවන් ඒ දිව්‍ය ලෝකේ කියන්නේ කාම ලෝකවල අධිකම කාමසක විඳින්න පුළුවන් තැන අධිකවම ඒ කියන්නේ පංචකාම සැප. ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න උපරිමයට තියෙන තැන තමයි දිව්‍ය ලෝකය
කියන්නේ.
ඒ කියන්නේ නෑ එතනක් තියෙනවා එතන මේ ඝන ස්වභාවයට නෑ. හැබැයි සියුම් ශරීරයක් තියෙනවා. ඒවා නැහැයි කිව්වට ඕවා දැන් තියනවද නැද්ද කියන එක දැන් ඒක ගැඹුරින් ඔය ලෝකෙට අයිති මට්ටමෙන්නේ අපි කතා කළේ. ලෝකෙට අයිති මට්ටම කියන්නේ ඇත්ත තත්ත්වෙ නෙවි. හරි. දැන් ඔය තියනවයි කියපු ටික දැන් උදේ කරපු භාවනාව මේ වෙනකොට මතක නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ තියනවද නැත්නම් විඥාණයට බෙන්නුම් කරනවා. ප්‍රඥාව තමයි ධර්මයෙන් පෙන්වන්නේ. දැන් ඒක ඒ උදේ කියපු ටික දැන් මතක නැතුව කොහොමද ඔප කරන්නේ දැන්? අටවි අප රූප කියන්නේ මොනවද කියලා. ඒක තමයි මේ ධර්මයේ දකින්න කියන්නේ. දැන් ලෝකෙට අයිති දැකීමක් තියනවා ලෝකෝත්තර දැක්මක් තියෙනවා. ලෝකෝත්තර දැක්ම ඇති කරගත්තු කෙනාට තමයි ඔය යන සාමාන්‍ය ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. සංහාව ඇතිවීම නිරුද්ධ කරන්න පුළුවන් මේක ඇත්ත ඇති හැටිට අවබෝධ කරන කෙනාට. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා සංහාව ඇති වෙන්නේ මුලාව නොදන්න කම හින්දා අවිද්‍යාව හින්දා. ඇත්ත ඇති හැටිට නොදන්න කම. ඒතර මොකද්ද මේ ඇත්ත ඇති හැටි කියන්නේ කියන එක ධර්මයෙන් හොයන්න ඕන. එහෙම නැතුව වෙන විදිහක් නැහැ මේකෙන් ගැලවෙන්න. නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යනවා. හරි දැන් ප්‍රතිසන්දිය ගැන කතා කළා ඇතිනේ දැන් ඕක ඇති වෙන හැටි දැන් ඔය කතා කළේ මේ ලෞකික මට්ටමෙන් අ ලෝකෝත්තර මට්ටමේදී චුතියක් ප්‍රතිසන්දියක් නැහැ ඒ ඔය චුති ප්‍රතිසන්දි ඇති වෙන්නේ සත්වයා ඉන්නවා කියන දෘෂ්ටියේ ඉඳන්. සත්වයා සක්කාය දිට්ඨිය කියන එකේ ඉඳන්. තමයි චුතිය ප්‍රතිසන්දිය පෙර ආත්මේ මේ ආත්මේ ඊළඟට කොහෙද යන්නේ? ඈ මංගී ආත්මේ කොහෙද හිටියේ දිව්‍ය ලෝකේද අපායේද තිරිසන් ලෝකේද? ඊළඟ ආත්මෙදි කොහෙද යන්නේ? ඔයා කතා කරන්නේ සක්කාය දිට්ඨියේ ඉඳන්. සක්කාය දිට්ඨිය නැති කෙනාට ওই ප්‍රශ්න නැහැ. සක්කාය දිට්ඨිය තියෙන කෙනාට තමයි ওই ප්‍රශ්න. කොහේ ඉඳන්ද ආවේ ප්‍රතිසන්දිය ඇති උනේ කොහොමද? ඉපදුනේ කොහොමද? ආයේ මැරිලා චුතිසිත ප්‍රතිසන්දිය ඇති වෙන්නේ කොහොමද? කොහෙද උපදින්නේ? අපාය යන්නේ නැතුව දිව්‍ය ලෝකේ යන්නේ කොහොමද? ඔය සේරම තියෙන්නේ කාටද? සක්කාය දිට්ඨිය තියෙන කෙනාට. දැන් තේරුම් ගන්න සක්කාය දිට්ඨිය තියනවද නැද්ද කියලා. ඔයා ගැන කතා කරන්න හරි උනන්දුවක් ඕන වෙන්නේ මම ඊළඟට යන්නේ කොහෙද? ඕකනේ දැන් වෙනස් කරගන්න ඕන. ඕක කරන්නේ සක්කාය දිට්ඨිය තියෙන. හරි. එතකොට දැන් ඕක තමයි මේ බුදුදහම හරි ගැඹුරුයි කියන්නේ. හිතාගත්තටම කැඩෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය. ඈ? ඒක තේරුම් ගන්නම ඕන. තේරුම් ගත්තා කියලා හිතාගෙන හිටියට ඕ ගැන හිතන්නේ කතා කරන්නේ සක්කාය දිට්ඨිය තියෙන හින්දා. දැන් හිතෙන්නේම දැන් ඔයා කතා කරද්දී හොඳට පේනවා දැන් Tamange හිතේ වැඩ කළේ මොකටද? දැන් මම මැරෙනකොට කොහොමද ඊළඟ හිත හදන්නේ? ඈ. ඒක ඕක හිතේ තියාගෙන තමයි මේ හැම එකම අහන්නේ. හොඳට පේනවා. Tamange ඥාන බලන්න. දැන් ඊළඟ හිත කොහොම හරි කොහොමද මේ මේ හොඳ තැනක තියාගන්න. දැන් ඕක තමයි සක්කාය දිට්ඨිය. දැන් අර පොඩි රූප කලාප තුනකින් පටන් ගත්තට අපි ඒකම ඇති දැන් සක්කාය දිට්ඨිය ඇති කරගෙන ඒක වර්ධනය කරගන්න. ඒක තමයි මේ මම කියලා ලොකු ශරීරයක් හදාගන්න. ඒ ඔතන තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ ඔය සක්කාය දිට්ඨිය වැඩි හින්දා තමයි දැන් මම ධර්මය කියන්න හදනවා කියන්න දෙන්නේ අපෙන් තමයි යන්නේ. පටන් ගන්න හැදුවා ඇහැ තිබුණොත් මේ දිට්ඨිය තියෙනවා කියලා ඒක ගැන කවුරුත් අහන්නේ. අන්නේම අර මෙරිලා උපදින්නේ කොහොමද? ධර්මයේ තේරුම් ගන්න නෙමෙයි ඕන.
තමන් යන තැන
තමන් යන තැන මේ සක්කාය දිට්ඨිය තව ටිකක් හොඳ තැනකට ගෙනියන්නේ කොහොමද? ඕක තමයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නේ? මම දෙපාරක් තුන් පාරක් කියන්න හැදුවා කියන්න දෙන්නෙම නැහැ. ඔය සක්කාය දිට්ඨිය බලන්න. ඒක අවශ්‍ය නැහැ. ඒක තමයි ඒ දික්ටි බලවත් කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙහෙම දික්ටි ඇති වෙන්නේ ඇයි කියලා. ඔව්. ඒ එතන කියනවා ඇස තිබුණොත් දික්ටි ඇති වෙනවා. කන තිබුණොත් දික්ටි ගත වෙනවා. නාසය තිබුණොත් දික්ටි ඇති වෙනවා. දිව තිබුණොත් දික්ටි ඇති වෙනවා. කය තිබුණොත් දික්ටි ඇති වෙනවා. මනස තිබුණොත් දික්ටි ඇති වෙනවා. තව විදිහට කිව්වොත් ආයතනෙ තියෙනවා නම් දෘෂ්ටිගත වෙනවා. කොහොමද දෘෂ්ටිගත වෙන්නේ? මේ ආයතන කාගේද?
මගේ.
මම කියන්නේ ඔය ආයතන හය නේද? උඩට හිතලා බලන්න. මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ මන. ඕකට නේද මම කියලා
දෙන්නේ?
මාව හදාගෙන ඔක තමයි සක්කායලි. ඇහැ කන නාසය දිව ශරීරය තියනවා නම් දෘෂ්ටි වලට
වැටෙනවා.
එහෙම නැත්නම් දෘෂ්ටි වලට වැටීමේ හැකියාව තියෙනවා. නේද? ඉතින් අපිට තියනවා දැන් ඇහැ තිබුණොත් චක්කුම් භික්කවේ සති ඒවන් දිට්ඨින් උප්පජ්ජති කිය. මේ ඇහැ තිබුණොත් මේ වගේ දිට්ඨි ඇති වෙනවා. චක්කුම් භික්කවේ සති චක්කුම් උපාදාය චක්කුම් අබිනිවේද. ඇහැ උපාදාය වෙනවා. ඇහැ නිවස කරගන්න. තමන්ගේ නිවාසේ නිවාසේ හදා ගන්නවා තමන්ගේ මගේ ඇහැ කන නාසය දිව ශරීරය නැත. ওই ටික තමයි මට ඉන්න තියෙන gedara. නේද? මාව හදා ගන්නවා ওই ටික. එතකොට එක එක දෘෂ්ටි වලට